සාදු 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 පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් සංඝරත්නයෙන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරයන්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම යදී ඇත්තේ කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහන. එම නිසා කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. භාවනාවට වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස පහකින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිත හිස් තැනකට ගියා. සිත පිට යාම සහ නැවත පැමිණීම සිහියෙන් බලා සිටියා. ඉන්පසු හිස කඩා වැටීම, කෙලින් කිරීම, නැවත නැවත කඩා වැටීම සිදු වුණා. ඉන්පසු සිහිනයක පොඩි කොටසක් වැනි දෙයක් දුටුවා. ඒ එක්කම ඇඟ ගැහෙන්න සහ ලයිට් එකක් දානවා නිවනවා දානවා නිවනවා වගේ දෙයක් වුණා. සිතට වීර්යගෙන ආනාපානයට සිත යොමු කළා. ගැස්ම ක්‍රමයෙන් අඩුවී නැති වී ගියා. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස කීපයකින් හුස්ම සිහින් වී ගියා. සිත හිස් තැනට ගියා. පාරේ වාහන යන ශබ්ද ඇසුණා. සිත පිට යාම නැවත පැමිණීම බලා සිටියා. මෙසේ පැය දෙකක් පරයන්කේ ගත කළා. මීට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ විදිහට මේ භවනාවක් කරගෙන යනකොට අපිට අර යම් කිසි විදියක නිකන් මේ යථාර්ථය සහ සිහින ලෝකයේ අතර නිකන් සීමාව මායිම බොඳ වෙනවා වගේ දෙයක් දකින්න පුළුවන්. ওই විදියට හීන කෑලිත් පේනවා. ඒ වගේම මේ වර්තමානයේ මේ යන ක්‍රියාවලියේ ඉන්නවා වගේ ගතියකුත් තියෙනවා. කෝකද මේ ඇත්ත, කෝකද මේ හීන කියලා වෙන් කරගන්න බැරි නිකන් අර මායිම බොඳ වෙච්ච ස්වභාවයක් මතුවෙලා එනවා. එතකොට ඒ දේ ඒ ස්වභාවයේ දකිනකොට ඒක වරදක් සැක සංකාවක් සඳහා හේතු කරගන්න ඕනේ නෑ. ඒ වෙනුවට මේ වගේ විශ්වාසයෙන් කරගෙන යන තමයි අවශ්‍ය. මේ වார்த்தාව අහනකොට දැනෙන දේ තමයි විශ්වාසයෙන් ලියවිලා තියෙනවා, විශ්වාසයෙන් කරලා තියෙනවා. හිත පිට ගියාට කමක් නැහැ. හිත පිට යන විදිය බලාගෙන ඉන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් හිත පිට යනවා කියලා එකකුත් නැහැ. නැවත නැවත විවිධ දේවල් අරමුණු වෙනවා. ඒ සියල්ල දැනගන්නා සුළුව කල් ගෙවනවා. එහෙම දැනගන්නා සුළුව කල් ගෙවනකොට අන්න විතෙක කොහේ වුණා ගියාද මොන වුණාද නැති ස්වභාවයක් මතුවෙලා එනවා. ආපහු නැවත ප්‍රകൃතියට එනවා. ආපහු හුස්ම දැනෙනවා. ආපහු වටපිටාවේ සද්ද දැනෙනවා. අර විදියට සීහින කැලි පේනවා. ওই විදියේ නොයෙකුත් දේවල් එකතුවක් මතුවෙලා එනවා. එතකොට ඔන්නෝක පිළිබඳ විශ්වාසයෙන් නැවත නැවත මුහුණ දෙන්න. සිය දහස් වාර දක්නා සුළුව කටයුතු කරන්න. ඒක තමයි ක්‍රමවේදය. එතකොට අමුතුම ජීවිත පරිවර්තනයක් සඳහා ඒ දේ හේතු වෙයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. නිරෝෂ පුතා ලැබිලා තියෙන වார்த்தාව එපමණයි.
මොනවයි අගල් එතකොට අපි එහෙමනම් සභාවට අවස්ථාව ලබා දෙමු. වාචිකව ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිසිපක් කිරීමට අත උසලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලෙසට. මොනවයි ස්වාමීන් වහන්සේ එහෙමනම් අපිට ප්‍රශ්න ලැබිලත් නැහැද? අපි chat එකකට ලැබිලා නැහැද? එම නිසා අපි එහෙනම් දෙවනි භාගය ධර්ම දේශනාව වැඩසටහන ආරම්භ කරන ලෙසට නැවත වතාවක් ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරව පූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ සුඛං දුක්ඛතෝ අද්ද දුක්ඛ මද්දං මද්දක්ඛි සල්ලතෝ අදුක්ඛම සුඛං සන්තං අදක්ඛීතං අනිච්ඡතෝ සවෝ සම්මදා සම්මද්දසෝ බිකු යතෝ තත් විමුච්ඡති අභිඤ්ඤාවෝ සිතෝ සන්තෝ සවෝ සවේ යෝගාති යෝ මුනීති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස යම්කිසි විදියක එදා දවසේ සූත්‍ර දේශනාවත් ළඟින් යනවා, ඒකටත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. එදා දවසේ භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව ගැන තමයි කතා කරේ. එතකොට අදත් වේදනාව ගැන කතා කරනවා. හැබැයි වේදනාවෙන් පොඩ්ඩක් ඉදිරියට අපිව අරගෙන යන්න, වේදනාව දිහා බැලිය යුත්තේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට පෙන්නුම් කරන්නත් උත්සාහ ගන්නවා. ඉතින් අපි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන මේ කොටස පොඩ්ඩක් විමසලා පරීක්ෂා කරලා බලමු, මොකක්ද මේ කියන්නේ, මොන විදිහටද මේ ප්‍රකාශ වෙන අදහස කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පටන් ගන්න අර එදා මතක් කරපු තැන ඉඳලා, මහණෙනි වේදනාවන් තුනකි, මේ විදිහේ වේදනා ජාති තුනක් තියෙනවා කියලා ඒ වේදනා තුන අඳුනලා දෙනවා. සැප, දුක්, නොදුක්, නොසුව. මෙන්න මේ විදිහට වේදනාව තුන් ආකාරයකට පෙන්වුම් කරන්න පුළුවන් කියලා. මේ සැප වේදනාවක්, දුක් වේදනාවක්, නොදුක් නොසුව වේදනාවක් විදිහට ඔන්න විදිහට පෙන්වුම් කරනවා. එහෙම පෙන්වුම් කරලා අන්න මොකද වෙන්නේ ඊට පස්සේ, මේ වේදනා තුන් වර්ගය දිහා බලන්න ඕනේ ආකාරයක්, එහෙම නැත්නම් අර භාවනා මානසිකාරයක් වගේ දෙයක් අපිට ගෙන හැර දක්වනවා. මොකද්ද කියනවා, මේ සැප වේදනාව දුක් වශයෙන් දැකිය යුතුයි, එහෙම ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා දුක් වේදනාව උලක් වශයෙන් දැකිය යුතුයි. ඊට පස්සේ කියනවා මේ උපේක්ඛා වේදනාව, එහෙම නැත්නම් මේ නොදුක් නොසුව වේදනාව අනිත්‍ය වශයෙන් දැකිය යුතුයි. මෙන්න මේ විදිහේ මේ වේදනාව දිහා බැලිය යුතු ආකාරය, දැකිය යුතු ආකාරය ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා ඊට පස්සේ පැහැදිලි කරනවා, යම් කලෙක එසේ දකීද අන්න ඒ යෝගියා, ඒ භික්ෂුව අන්න මොකද වෙන්නේ, මේ වේදනාවේ නොඇලෙන සුළුව ඉන්නවා, මනාකොට දක්නා සුළුව ඉන්නවා, තෘෂ්ණාව සින්දා වෙනවා, සංයෝජන උල් නැති කලා වෙනවා. මෙන්න මේ විදිහේ මේ ප්‍රතිපදාව අහවර කරපු, ප්‍රතිපදාව ඉක්මවපු ස්වභාවයක් මේ තැනැත තුළ මතුවෙලා එනවා කියලා ඔන්න විදිහට යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා ඉවර වෙලා මේ කියපු දේම ගාථාවක ආකාරයෙන් පැහැදිලි කරනවා. මොකද කියන්නේ, යෝ සුඛං දුක්ඛතෝ අද්ද දුක්ඛ මද්දක්ඛි සල්ලතෝ. යෝ සුඛං දුක්ඛතෝ අද්ද, මේ සුඛ වේදනාව, සැප වේදනාව දුකක් විදිහට මේ තැනත්තා දකීද, දුක්ඛ මද්දක්ඛි සල්ලතෝ, මේ දුක්ඛ වේදනාව මේ විදිහට උලක් වශයෙන් දකීද, අදුක්ඛම සුඛං සන්තං අදක්ඛීතං අනිච්ඡතෝ, මේ සාන්ත වූ අදුක්ඛම සුඛ වේදනාව, උපේක්ෂා වේදනාව අදක්ඛීතං අනිච්ඡතෝ, අනිත්‍ය වශයෙන් දකීද, සවෝ සම්ම සම්මද්දසෝ බිකු යතෝ තත්ත විමුච්ඡති. අන්න ඒ පුද්ගලයා තමයි මනාකොට දක්නා ලද භික්ෂුව බවට පත් වෙන්නේ. යතෝ තත්ත විමුච්ඡති, අන්න වේදනාවෙන් මිදුණු ස්වභාවයක්, වේදනාවෙන් විමුක්ත වුණු ස්වභාවයක් මේ තැනැත්තා තුළ මතු වෙලා එනවා. අභිඤ්ඤාවෝසිනෝ සන්තෝ සවේ යෝගාතිගෝ මුනි. මේ ඉද්දිවිදිවාදී නොයෙකුත් අභිඤ්ඤා සම්පූර්ණ කළා වූ සාන්ත වූ සවේ යෝගාතියෝ තිගෝ මුනි. අන්න මේ යෝගය ඉක්ම වූ, මේ භාවනාව පුහුණුව කෙලවර කරන ලද මුනිවරයා බවට ඒ තැනැත්තා පත් වෙනවා කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. එතර මේ ඉදිරිපත් වෙච්ච කොටස දිහා බැලුවොත් මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා මේ විදිහට මේ ඉදිරිපත් වෙලා තියෙන මේ වේදනා වර්ග තුන දිහා බැලිය යුතු ආකාරයක් ගැන තමයි මේ කියන්නේ. ඇයි එහෙම බලන්න කියන්නේ? ඇයි එහෙම අදහසක් ඉදිරිපත් කරන්නේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. දැන් මෙතන මේ මුලින්ම ගත්තොත් දැන් මේ සැප වේදනාවක් ගැන කතා කරනවා. සැප වේදනාව ගත්තොත් සැප වේදනාව අපිට ප්‍රියයි. ඒකත් සැප වේදනාව මේ ඇඟෙන් දැනෙන සැප ස්පර්ශයක්ම නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට අන්න මනසේ හටගත් මානසික ස්වභාවයකින් මතුවෙන සැප වේදනාවක් වෙන්නත් පුළුවනි. සෝමනස්සය කියලා හඳුන්වන්නේ. දුක කිව්වහම නිකන් කයේ ඇති වෙන දෙකක්. දුක් වේදනාව කිව්වහම කයේ තියෙනවා. එහෙම සැප සමා වෙන සැප වේදනාව කිව්වහම කයේ ඇති වෙන දෙයක් විදිහට පෙන්නුම් වෙන්න පුළුවන්. නමුත් ඒක අනර සෝමනස්ස වේදනාවත් ඒ තුලම අඩංගු වෙනවා. මේ විදිහට මේ කායිකව සැප ස්පර්ශයක් විඳිනවා වගේම අර විදිහට හිත තුලිනුත් සෝමනස්සයක් මතුවලා එනවා. ඒ වගේම අපි හිතමු ලස්සන රූපයක් දකිනවා. එතනත් සැප වේදනාවක් තියෙනවා. ඒ වගේම හිත තුල ඒක නිසා තව වැඩි වැඩියෙන් සෝමනස්සයක් මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අපි දකින මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන දේවල් මත පදනම් වෙනවා වගේම අර විදිහට හිත තුල හටගත්ත ස්වභාවයකුත් මේ සැපේ තුල තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ සැපවලට අපි කැමති. මේවා අපිට බොහොම ආකර්ෂණයක් දනවනවා. මේ ලස්සන ලස්සන රූප බලන්න, විවිධ දේවල් හොයාගෙන යනවා. සමහර විට නොයෙකුත් සංචාරවල යෙදෙනවා. මේ විදිහට කටයුතු කරනවා. ඒ විදිහට මේ ඉන්ද්‍රියන් තුලින් ලස්සන රූප, සද්ද, මේ ඇඟට දැනෙන ස්පර්ශ, රස, ගඳ, ওই විදිහේ දේවල් හොයාගෙන යනවා. ඒ විදිහට මේ සැප වේදනාවට අපේ කැමැති ස්වභාවයක් තියෙනවා. ඒක මතම පදනම් වෙලා අන්න සෝමනස්සයක් මතුවලා එනවා. මේ හිත තුල සතුටක් අන්න මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සැප වේදනාව හඹාගෙන යාමක්, සැප වේදනාව පිළිබඳ සොයන පරීක්ෂණයක් අපි ළඟ තියෙනවා. කවුරු කවුරු ගාවත් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ සැප වේදනාව දුකක් විදිහට දකින්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙම ආරාධනාවක් ඉදිරිපත් වුණාම ඇයි මෙහෙම කියන්නේ? ඇයි මේක මේ දුකක් වගේ බැලිය යුත්තේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. සාමාන්‍ය සැප වේදනාවේ ස්වභාවය දැක්කහම අපිට ඒක දුකක් විදිහට දකින්න බලන්න හේතු වෙන්නේ නැහැ. සාමාන්‍ය දුක් වේදනාවක් නම් දුක විදිහට දකින්න එක පොඩ්ඩක් අමාරු නෑ කිව්ව හැකියි. දුක් වේදනාවක් නම් අවුල් කියලා අඳුනගන්න එක එච්චරම අමාරු නෑ කිව්ව හැකියි. නමුත් ගොඩ දෙනෙක් මේ සැප වේදනාව දිහාවට නම් අන්න මේ විදිහේ බැල්මකට කැමති නෑ. දැන් ඔය කමටහන් වார்த்தාවල උනත් ගොඩක් වෙලාවට වෙහෙසක් පීඩාවක් ආපු වෙලාවට සිහිය පීටවා ගැනීමක් ගැන කතා කරනවා. මේ විදිහට මට දුකක් දැනුණා. දුක දැනුණාම මම මේ විදිහට දුකක් දැනෙන බව දැනගත්තා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. මට මේ විදිහට ඇඟේ කැක්කුමක් දැනුණා. ඒ කැක්කුම දැනෙනකොට ඒක මේ විදිහට වේදනාවක් දැනෙන බව, අඩු වැඩි වෙන බව දැනගනිමින් මං ඉන්දියා කියලා ඔන්න විදියට ප්‍රකාශ කරනවා. ඒතකොට ඒ වගේ ඒවා කමටහන් වார்த்தාවලටත් යම් පමණකට ලියවෙනවා. එහෙම ලියලා හිත හිතනවා කල්පනා කරනවා මම මේ බලාගෙන ඉඳියා මේ වේදනාව දිහා ඒක අඩුුනේ නැහැ. මම මේ බලාගෙන ඉඳියා මේ මතුවෙච්ච දුක දිහා ඒක අඩුුනේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඒ බැලුව මාත්‍රෙන් අඩු වෙනවා කියලා මොකද්ද නියමෙකුත් හදාගෙන තියෙනවා. මේ විදිහට බලන්නකො අඩුුන්නේ නැහැනේ මම බලාගෙන ඉඳියානේ මම සිහිය පීටවා ගත්තානේ. සිහිය පීටවා ගත්ත පමණින් මේ දුක අඩුුනේ නැහැ. මේ වේදනාව අඩුුනේ නැහැ. මේ තරහ අඩුුනේ නැහැ කියලා ඔන්න ඔය විදිහට චෝදනාවකුත් නගනවා. නමුත් එහෙම අඩු වෙනවා කියලා පොරොන්දුවක් කවුරුත් දීලා නැහැනේ. එහෙම එකක් නැහැ. එහෙම ඔය නිකන් කොහේ කොහේ හරි ලබාගත්ත දරාගත්ත මතවාද තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් භාවනාවක් කරලා පුරුදු කෙනෙක් කතා කරොත් අන්න එයා කියාවි මේක මේ අඩු වෙනවා කියලා පොරොන්දුවක් නැහැ. ඒ වෙනුවට දුකක් තියෙනකොට දුක තිය දැනෙන බව දැනගන්න. මේ විදියට වේදනාවක් දැනෙනකොට වේදනාව දැනෙන බව දැනගන්න. තරහක් දැනෙනකොට තරහ දැනෙන බව දැනගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අන දැනගෙන ඉන්නකොට සමහර විට තරහ වැඩි වෙන්න පුළුවන්. අර දැනිච්ච දුක වැඩි වෙන්න පුළුවන්. අර වේදනාව වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වෙනවා නම් වැඩි වෙන බව දැනගන්න. එහෙම දැනගෙන ඉන්නකොට වේදනාව දුක තරහ අඩු වෙන්න පුළුවන්. අඩු වෙනවා නම් අඩු වෙන බව දැනගන්න. අන්න ඒ විදිහේ පුහුණුවක් තමයි සාමාන්‍යයෙන් යෝජනා වෙන්නේ. එතකොට ඒ කමඨහන් වාර්තා තුළ මේ විදිහට දුකක් මට දැනෙනවා මොකක් හෝ දෙයක් නිසා කියලා ඔන්න සිහිය පීටවා ගත්තා කියලා සඳහන් කරනවා. මේ විදිහට ඇඟතුලින් වේදනාවක් දැනෙනවා. ඒක ගැන මම කැක්කුම වේදනාව පිළිබඳ සිහිය පීටවා ගත්තා කියලා සඳහන් වෙනවා. නමුත් කවුරුත් ගොඩක් වෙලාවට කියවෙන්නේ නැහැ මේ සැප වේදනාවක් ගැන නම්. මේ විදිහට මට සතුටක් දැනුණා, සතුට දැනෙන බවට සිහිය පීටවා ගත්තා කියලා කවුරුත් කියන්නේ නැහැ. මේ විදිහට මට ඇඟට විවේකයක් පහසුවක් සැප වේදනාවක් දැනුණා, ඒ දැනෙනකොට මම සිහිය පීටවා ගත්තා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒක අපිට බොහොම කම්ෆර්ටබල්. ඒක අපිට බොහොම ආකර්ෂණයක් දනවනවා. ආකර්ෂණයක් දනවනවා. අර විදිහට ඒක දුරුකල යුත්තක්, මේකත් විස සහිත දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කොට දෙනෙක් ඉන්නවා මේ හොඳට වැඩ යනකම්, හොඳට ජොලියේ ඉන්නකම් ඔන්න මුකුත් නැහැ, ප්‍රශ්නයක් නැහැ, භාවනාවක් ප්‍රතිපදාවක් ගැන අදාළ නැහැ. ප්‍රශ්නයක් එනවනේ මොකක් හරි. ටක් ගාලා ඇවිල්ලා ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා, අරන් එකට වැඩ ගන්නවා, බලන්නකෝ මේ මට නම් එපා වෙලා තියෙන්නේ කියලා ඔන්න මේ දවසකට දෙකකට වැඩගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු මොකද කරන්නේ? අර ප්‍රශ්නේ පොඩ්ඩයි හේමේ කියපු ගමන්, ගෙදරින් කෝල් එකක් ආපු ගමන් ආපහු ගිහිල්ලා අර පරණ පුරුදු සැපේට වැඩ ගන්නවා. ඒක තියෙනකන් ආපහු භාවනාවක් ප්‍රතිපදාවක් ගැන අදාළ නැහැ. ආයේ දවසක අවුරුද්දකින් හමාරකින් හරි කමක් නැහැ. ප්‍රශ්නයක් වෙහෙසක් පීඩාවක් ආපු වෙලාවකට නැවතත් අන්න භාවනා කරන්න මේ දහම පිළිබඳ අදහසක් ඔන්න හිතට මතුවෙලා එනවා. එතකොට අර සැපේ ඉන්නකන් අදාළ නැහැ. මම දන දෙන්නේ කින්දී ආයෙ දෙන්න කසාද බැඳලා. ඒගොල්ලන් එක නියමේ තමයි මොකද්ද? මේ දවසක කෙනෙක් පැවිදි වෙන්න යන්න කැමැත්ත ප්‍රකාශ කරොත් එයාට යන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කකාලා බීලා ඉමු, මේක අවුල් යන කවුල් ගියොත් බලමු එදාට කියලා වගේ. මොකද්ද අමුතු ගිවිසුමක් සමග අන්න බැඳගෙන තියෙනවා. ඕක ආයෙත් යන ගමනක්ද? ඕක ආපෝ හැරෙන ගමනක්ද? එහෙම එකක් නැහැ. ඔය නිකන් අර නිකන් හිත අර හිත නිවෙන කතා කියලා තියුනේ. අර ඉස්සර රූපවාහිනියද කොයිද කිය මොකද්ද? හිත නිවෙන කතා. අර නිකන් අර බැඳ ගන්න ඕනේ. ඉතින් මෙහෙම භාවනාවක් මේ ප්‍රතිපදාවක් කළ යුතුයි කියන අදහසකුත් යම් පමණකට තියෙනවා. හැබැයි අර පෙරේත කමට යට වෙලා අන්න ගිවිසුමක් ගහ ගන්නවා බැරි වෙලාවත්. බැරි වෙලාවත් මැක්කෙක් ඉඳියොත් මෙහෙම කරමු කියලා ඔන්න ඉතින් ගිවිසුමක් ගහ ගන්නවා. හිත නිවන කතා කියලා තමයි වාටි කියන්නේ. ඒතර මේ සැපේ ඉන්නකම් මේක පිළිබඳ කිසිම වෙහෙසක් පීඩාවක් අපිට දැනෙන්නේ නැහැ. මේකේ අනතුරක් තියෙනවා කියලා අපි දන්නේත් නැහැ, අදාළත් නැහැ. ඒ සැපේ ඉන්නකම්, සෝමනස්සයක් දැනෙනකම්, සතුට තියෙනකම් සිහිය පීටවා ගන්න ඕනෙත් නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ මොකක්ද? මේක නිකන් මේ සර්පයේගේ වලිගය අල්ලගත්තා වගේ. සර්පයාගේ වලිගය අල්ලගත්තාම මොකද වෙන්නේ? සර්පයා අනිත් පැත්තට හැරිලා හපා කන්න, දෂ්ට කරන්න වැඩි වේලාවක් යන්නේ නැහැ. ඒක නිසා මේ සැපවේදනාව පහසුවක් වුණාට මේ විදියට ආකර්ෂණයක් ඇති කරාට බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරනවා මේ සැපවේදනාව මේක දුකක් විදියට දකින්. දුකක් විදියට දකින්න කියන්නම හේතුව තමයි මොකද ඕක දවසක දුකක් බවට පරිවර්තනය වෙන නිසා. අපි හිතමු අන්න තමුන්ගේ රූපෙට ඇලිච්ච කෙනෙක් ඉන්නවා. මම මේ විදියට රූපවන්තයෙක් රූපවන්තියක් මගේ මේ විදියේ රූපයක් තියෙනවා. මම මේ විදියට ලස්සන කෙනෙක් කියලා අපි හිතමු ඒකට පෙම්බැඳපු කෙනෙක් ඉන්නවා කියලා තමුන්ගේම රූපෙට. අර නිකන් අර නාසිසස් වගේ නේද? නාසිසස් ගිහිල්ලා අර වතුර ටෙබිලා බලනකොට තමුන්ගේම රූපේ දකින්. අනේ කවදාවත් දැකලා නැහැ මෙහෙම එක්කෙනෙක් කියලා. අන්න ඉතින් ඒක දිහාම බලාගෙන ඉන්නවා. කන්න බොන්න ඕනෙත් නැහැ. වෙන මොකුත් ඕනෙත් නැහැ. අන්න ඒකම වැළඳ ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරාට මොකද වැළඳ ගන්න අමාරුයි. බොඳ වෙලා යනවා, අල්ලන්න අමාරුයි. බොඳ වෙලා යනවා. ඔය කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලත් දාන සෙල්ලම ඔය වගේ එකක් තමයි. නාසිසස් අර වතුරෙන් දැකපු වගේම රූපයක් කණ්ණාඩිය ඉස්සරහට ගිහම පේනවා. ඉතින් තමුන්ගේම රූපෙට පෙම්බැඳපු තමුන් රූපවන්තේ රූපවන්තියක් කියලා හිතෙන් ග්‍රහණය කරගත කට්ටිය මොකද කරන්නේ? සෑහෙන කාලයක් කණ්ණාඩි ඉස්සරහටම වෙලා ඉන්නවා. එක එක කෝණවලට හැරෙමින් එක එක විලාසිතා කරමින් අරක දිහාම බලාගෙන ඒකම වැළඳ ගමින් කටයුතු කරනවා. සමහර විට ජීවිතේ වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ කණ්ණාඩියක් ඉස්සරහා. දැන් ඔය පැවිදි වෙනකොට එහෙම පැවිද්දන්ට කණ්ණාඩිය තහනම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කණ්ණාඩියක් ඕනේ නැහැ, කණ්ණාඩියේ මූණ බලන්න ඕනේ නැහැ කියලා කණ්ණාඩිය අකපදයක් බවට පත් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඔය කෙස් රැවුල් බාන්න එහෙම ගියාම බෙල්ලත් එක කැපිලා යන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒකින්ද ඒ විදිහේ තමුන්ගේ මේ අසනීපයකට අනතුරකට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැරෙන්න අර රූප බලන්න රූපවන්තයෙක් රූපවන්තියක් විදියට අර විදියට නාසිසස්ගේ වැඩේට මේක පාවිච්චි කරන්න එපා කියන අදහසින් කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි මේ තම තමුන්ගේ රූපේ වැළඳ ගමින් අපි තමු මේ මම රූපවන්තයෙක් මම රූපවන්තියක් කියලා මේ විදියට සතුටක් ඇති කරගත්ත මේ විදියට මේකට ඇලුණු කෙනෙක් අන්න අපි හිතුවොත් මේ රූපේ වෙනස් වෙනවනේ මේ වයසට යනවනේ. එතකොට වයසට යනකොට මොකද වෙන්නේ? වයසට යනකොට අන්න පුදුම අර තියුණ සැප වේදනාවම පුදුම දුක් වේදනාවක් බවට පත් වෙනවා. අන්න මේ සැපේ දුකක් විදියට දකින්න කියලා කියන්නේ ඕකයි. මේ දුක් වේදනාව මොන වගේද කියලා ගත්තොත් අන්න මේ දුක් වේදනාව උලක් විදියට දකින්න කියනවනේ. ඒක තමයි දෙවෙනි කාරණාව. මේ සැප වේදනාව දුකක් විදියට දකින්න, ඒකෙම අනිත් පැත්ත වෙන මේ දුක් වේදනාව උලක් විදියට දකින්න. ඒ උල කියන එකත් මේ ඇඟේ ඇනිච්ච උලක්ම නොවෙන්න පුළුවන්. දැන් සමහර විට ඔය අපේ ඇඟෙත් තුල් ඇනිනවනේ. දැන් ඔය වේවැල් ගාලක් ගාවින් එහෙම ගියොත් අනේ දන්නේම නැතුව කටු හතරක් පහක් ඇනිලා. ඒක ඇනෙන්නේ තායි හොඳම එකෙන් තමයි ඇනෙන්නේ. එතකොට එහෙම ඇනුනහම ඔන්න ඇඟේ දුක් වේදනාවක් මතුවලා එනවා. එතකොට ඒකත් දුක බව නම් හැබැයි ඊට වැඩිය දුකක් අපිට දැනෙනවා අන්න අර සෝමනස්සේ නිසා හිත තුල ඇති වෙන දුක් ස්වභාව වේදනාවක් නිසා. අන්න මොකද වෙන්නේ? ඊට වැඩිය වෙහසක් පීඩාවක් දැනෙනවා. දුක දෝමනස්සේ කියන්නේ ওই දෙක තමයි. දෝමනස්සේ තමයි හිත තුල දැනෙන වෙහස පීඩාව. සැප සෝමනස්ස අනිත් පැත්ත. එතකොට මේ දුක පැත්ත ගත්තාම මේ කායික දුකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදියට හිත තුල දැනෙන දෝමනස්සයක් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු අර විදියට රූපෙට පෙම් කරපු තමුන්ගේම රූපේ මම රූපවන්තේක් මම රූපවන්තියක් කියලා අර අල්ල බදාගත්ත කෙනෙක් අන දවසක වයසට යනවනේ. වයසට යනකොට මොකද වෙන්නේ? පුදුම දෝමනස්සයක් මේ හිත තුල මතුවලා එනවා. මේ හැම රැලි වැටෙනවා, මේ කෙස්සි දෙනවා. එතකොට මේවා මං කොහොමද වසං කරගන්නේ? මේවා සඳහා මොනවාද අලුත් අලුත් මේකප් ජාති තියෙන්නේ කියලා. ඔන්න ඉතින් පුදුම දෝමනස්යක් සහිතව කල් ගෙවනවා. බැරි වෙලාවත් කවුරු හරි නිකං සභාවකදී කෙනෙක් හමු වෙනකොට මගේ මේ වයසට දුර්වල වෙන දේවල් බලනවා, ඒ දිහා ඇස් යොමු කරනවා කියලා එහෙම දැනුනොත් අන්න මොකද වෙන්නේ? පුදුම අපහසුතාවයක්, වෙහෙසක්, පීඩාවක් ඇතුලෙන් ඇති වෙලා එනවා. දැන් මෙයා මේ අල්ලගත්ත ටික මගේ මේ කෙස් ඉදිලා කියලා අල්ලගෙන ඉඳියොත් ඔන්න කෙස් දිහා එහෙම බලනවා දැක්කොත් ඔන්න තේරෙනවා මේ තැනත්තා මගේ මේ වයසට ගියපු බව තමයි දැනගන්නේ කියලා. ඔන්න මේ විදිහට වෙහෙසට පීඩාවට පත් වෙනවා. එතකොට අර විදිහට බැලුවොත් දැන් මේ බොහොම අලංකාර රූපයක් ඇතේයි කියලා මේ අල්ලගත්ත ගැම්මම තමයි අනිත් පැත්තට කැරකෙන්නේ. ඒ දවසල අර බොහොම මේ රූපෙන් මත් වෙලා ඒක පිළිබඳ සැපේකින් කල් ගෙවපු එකම තමයි මේ දුකක් බවට පත් වෙන්නේ. ඔන්න මොකද වෙන්නේ? ඉතින් විවිධ උපක්‍රම පාවිච්චි කරමින්, ප්ලාස්ටික් සැත්කම් කරමින්, මේකප් කරමින් ඔන්න කල් ගෙවනවා. කල් ගෙවනවා ඒ විදිහට වෙහෙසක් පීඩාවක් ඇති කරගන්නවා. දැන් ඔය ෆිල්ටරුත් තියෙනවනේ, ඒවා හොඳයි සූම් මීටින් වලට නම්. ෆිල්ටර් එක දාලා ෆිල්ටර් එක දැම්මහම සම්පූර්ණ වැඳිරියෙක් වුණත් අන්න මනුස්ස ස්වරූපෙන් අරගන්න පුළුවන් පුදුම අලංකාරයක් මතුවෙලා එනවා. ඒ විදිහට ෆිල්ටරුත් තියෙනවා. ඉතින් ෆිල්ටරයක් දාලා හරි මේ සූම් මීටින් එකට මුහුණ දෙනවා. එහෙම නැත්නම් මේ විදිහට මේ සමාජයට යනකොට මේ අලංකාර කරගෙන වහගෙන ගිහිල්ලා කටයුතු කරනවා. මේ වෙහෙස පීඩාවක් තියෙනවනේ මේක පිටිපස්සේ දෝමනස්සයක් තියෙනවා. ඒ දෝමනස්සට හේතුව මොකද්ද කියලා ගත්තොත් අර කලින් තියුණ ආකර්ෂණය, කලින් තියුණ සෝමනස්සෙම තමයි මේ දෝමනස්සයක් බවට පත් වුණේ. අන්න සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා. ඒ ඇල්ලීමේ ප්‍රතිඵලයක් විදිහටම ටික වෙලාවකින් ඔන්න දන්නේම නැතුව දෂ්ට කිරීමකට ලක් වෙනවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේ කයට අසනීපයක් ආවොත් ඔන්න අසනීපේ නිසා වෙහෙසට පීඩාවට පත් වෙනවා. අසනීපේ නිසා අන්න දුකක් අරගන්නවා, දොමනසක් හදාගන්නවා. මේ විදිහ අසනීපයක් මට ආවා, අන්න මේ අනතුර හදිසි අනතුරක් වුණා, ඒක නිසා මගේ මූණ විකෘති වුණා කියලා ඔන්න ඔය විදිහට දැන් ඒ විකෘතිය බොහොම වෙහෙසක් පීඩාවක් බවට පත් වෙනවා. කැලලක් එහෙම ඇති වුණොත් ඒ කැලල නිසා වෙහෙසක් පීඩාවක් ලං කර ගන්නවා. අනේ ඉතින් අර සැපේම තමයි දවසක දුකක් බවට පත් වෙන්නේ. අර සොම්නසම තමයි අන දොම්නසක් බවට පත් වෙන්නේ. ඉතින් එහෙම දේවල් දකින්න පුළුවන්. මට මතකයි මම පොඩි දවස්වල මේ දත් කැඩිලා වැටිලා දත් කැඩිලා ඒ දත් ප්‍රශ්නේ තියෙන ඔළුවේ. ඒතර ඒක දොම්නසයක් වෙලා තියෙනවා. එතකොට කෙනෙක් එක කතා කරනකොට තරක පිළිබඳ තමයි අවධානය යන්නේ. මේ 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 කැඩිච්ච දත පේනවනේ, කැඩිච්ච දත් පේනවනේ කියලා ওই විදිහට ඕක තමයි ඔලුවේ වැඩ කරන්නේ. ඒකම තමයි වෙහෙස. ඉතින් අම්මටත් කියලා දුන්නා මේ ළමයා කතා කරන්නේ නැහැ පන්තියේ මේ 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 ප්‍රශ්නේ නිසා කියලා. ඔන්න ওই විදිහට අන්න ඒක අල්ලගෙන ඒක පිළිබඳ අවධානයකින් ඉතුරු දේවල් ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. ඉතුරු දේවල් ඔක්කොම පහුබහිනවා. අන්න මොකද අර ආපු දෝමනස්ස නිසා. ඉතින් ඔන්න ওই විදිහට මොකද්දෝ දෙයක් තියෙනවා. එතකොට අපි අර සැප විදිහට අපි ලං කරගත්ත දේම දුකක් විදිහට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ආරාධනා කරන්නේ මේක නිසා. කමඨහන් වර්තාවක උනත් මේ සැප වේදනාවක් පිළිබඳ නිරීක්ෂණයක්, සෝමනස්සයක් පිළිබඳ නිරීක්ෂණයක් ලියවෙනවා අඩුයි. මොකද ඒ අඩු හේතුව ඒක අපිට මේ මුලා වෙන්න හොඳ අවස්ථාවක්නේ. ඒක අපි ප්‍රසන්න කැමති අවස්ථාවක්නේ. එතකොට ඒකෙදි මේක අහවර කළ යුතුයි කියන අදහස අපිට එන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් අන්න අර විදිහට බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා මේකත් දුක් විදිහට දකින්න. මේක දිහා බලන්න දුකක් විදිහට කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අන්න දෙවනුව අර විදිහට දුක් වේදනාව නම් උලක් ඇනුනා වගේ උලක් විදිහට දකින්න එච්චරම අමාරු නෑ. දුක කොහොමත් අවුල් කියලා ඉතින් කවුරු කවුරුත් දන්නවනේ. එතකොට මේ දුක් වේදනාව කොහොමද උලක් වගේ වෙන්නේ කියලා කෙනෙක්ට යම්කිසි විදියක පරීක්ෂණයක් සඳහා එළඹෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දුක්වේදනාව අපි ටිකක් මගහරිනා සුළුයි. ඒකට අපි කැමති නෑ. අසනීපයක් ආවත් ෂණිකව මොනවා හරි පේන් කිලස් ටිකක් ගහලා මේක මට්ටම් කළා දානවා. එහෙම නැත්නම් මොනවා හරි වෙන උපක්‍රමයක් යොදනවා. ඉතින් ওই විදිහටනේ අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. නමුත් මේ ආරාධනාව තියෙන්නේ මොකක්ද? මේ දුක් වේදනාවේ ස්වභාවය දැනගන්න. ස්වභාවය දැනගන්න. ඒක විශේෂයෙන් ওই භාවනාවක් ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කෙනෙක්ට අවශ්‍යයි. දැන් ගොඩ දෙඩෙට්ට තියෙන ලෙඩේ තමයි ශරීර හොරකම. ශරීර හොරකම කියන්නේ නිකන් අර මොකද බබා තිබ්බා වගේ ඉන්නෝ. දාඩිය කඳුලක් දාගන්න කැමති නෑ. මේ විදියට පොඩ්ඩක් ඇඟ වෙහෙසවන්න කැමති නෑ. ව්‍යායාමයක් කරන්න කැමති නෑ. ඉතින් මොකද වෙන්නේ? ඒක තුලින්ම වෙන ලෙඩ මතුවෙලා එනවා. එතකොට මේ ව්‍යායාමයක් කරනවා කියන්නේ ඇඟට වෙහෙසක් ගන්න වෙනවනේ. කායිකව වෙහෙසක් ගන්න වෙනවා. අර විදියට දෝමනස්යක් විඳින්න වෙනවා. එතකොට ඒ වගේ දෙයකට කැමති නෑ. ඒ වගේ දෙයකට කැමති නෑ. මේ වැඩපල කරන්න කැමති නෑ. ඇඟ වෙහෙසවන්න කැමති නෑ. ඉතින් අර බබා තිබ්බා වගේ ඉන්නවා. ඉතින් බබා වගේ ඉඳලා අමාරුයි. ගොඩක් වෙලාවට මානසික දුර්වලතා, මානසික ව්‍යාධි දිහාවට තමයි ඊළඟට යන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් ඉන්න කෙනෙක් අපි යෝජනා කරන මේ ඇඟ හොඳට වෙහෙසවන්න. ඔක පොඩ්ඩක් මේ මාංශ පේශීන් ඉරෙන්න පුළුවන්. යම් කිසි විදියක වෙහෙසක් එන්න පුළුවන්. ක්ලාන්ත ගතියක් එන්න පුළුවන්. නමුත් නවත්තන්න හොඳ නැහැ. ඒ විදිහේ වෙහෙසක් දරා ගන්න පුළුවන් හැකියාවක් මේ පරීක්ෂණයේදී මේ ප්‍රතිපදාවේදී දියුණු විය යුතුයි. අසනීපයක් අහම මේ අසනීපේ ෂණිකව බෙහෙත් බීලා යට කළ දාන වෙනුවට මේ අසනීපේ පොඩ්ඩක් දරාගෙන ඉන්න. ඉඳලා බලන්න මේ වේදනාව කොහොමද මේ උලක් වගේ වෙන්නේ කියලා. අනේ ඒ විදිහේ පරීක්ෂණයක් සඳහා ආරාධනාවක් තිබිය යුතුයි. විශේෂයෙන් මේ ප්‍රතිපදාවක පුහුණුවක නිවනක් ගැන කතා කරන කෙනෙක් ගාව තිබිය යුතුයි. එහෙම නැතුව ඔය නිකන් සැප ප්‍රතිපදාවකින් මේ ගමන යන්න අමාරුයි. විශේෂයෙන් මේ වගේ දවස්වල ඔය දැන් කාලගුණේ ඉතින් උෂ්ණ කාලේ නෙමෙයි පහුවෙන්නේ. එතකොට නිකන් අර මොකද්ද නිකන් තම්බනවා වගේ තමයි. නිකන් ස්ටීමින් වගේ තමයි. හරි? කොච්චර වතුර බිව්වත් වතුර රැඳෙන්නේ නැහැ. කොච්චර නෑවත් නාපු එකේ නාන වෙලාවට විතරයි ඒකේ පහසුව තියෙන්නේ. ඉතින් එහෙම කාලා පහු වෙනවා. එහෙම කාලා පහු වෙනවා. එතකොට ඉතින් ඕකට ඉතින් කෙන්දරි ගගා දඟල දඟල ඉන්දියාවම තව දෝමනස්යක් මිසක් වෙන පහසුවක් නෑනේ. ඇඟේ දුක් වේදනාවක් තියෙනවා, වෙහෙසක් 1000ක් තියෙනවා. ඒ බව හැබෑව. ඒක තව දෝමනස්යක් බවට පත් වෙනවා විතරයි. අර අචාන්චාහම්ඳුරංගේ මොකද්ද පොතක තියෙනවා ඒ දවස්වල ඒ සුදු හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා ඉතින් කල්පනා කරනවා මේ මට මේ 1000 නම් දරන්න බෑ. මේ දාඩිය, මේ හියුමිඩිටි, මේ උස්නේ දරන්න බෑ. කීකීදී මේ හාමුදුරු දැන් ආපු දුකට අමතරව දෝමනස්සය. ඉතින් මේ දෝමනස්සය ගැන හිතනවා, කල්පනා කරනවා. මොකද්ද මේ වෙන්නේ කියලා බලනවා, විමසනවා. ඉතින් එහෙම කටයුතු කරමින්, එහෙම පරීක්ෂා කරමින් කල් ගෙවනකොට අන්න මේ ස්වාමීන් වහන්සේට අදහසක් එනවා. අපේ පිටරට වුණත් කමන්නේ, අපේ ගෙදර කට්ටියටවත් කිව්වනම් මට මොකක් හරි මේ අයිස් පෙට්ටියක්වත් එවයිනේ. එහෙම නැත්තම් මේ විදියට මේ යම් කිසි කූල් බීම් එකක්වත්. ඒ දවස්වල ඒගොල්ලන්ට පෙප්සි තමයි මං හිතන්නේ ප්‍රසිද්ධ බීම. පෙප්සි කූල් පෙප්සි එකක්වත් එව්වා නම්, මගේ නගරේ ඉන්න කාට හරි කිව්වා නම් අයිස් පෙට්ටියක දාලා පෙප්සි එවයිනේ අපිට. නැත්තම් අයිස් හදන මැෂින් එකක් ගෙන්න එව්වා නම් හරි කියලා. ඔන්න ඒ විදිහට මේ හාමුදුරුවෝ හිත හිත කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඕමම කාලයක් ගෙවෙනකොට මේ හාමුදුරුවන්ටම දවසක් කල්පනා වෙනවා, මම මේ විදිහට මේ පැවිද්දක් කරා, පැවිද්දෙක් විදිහට මේ ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා අන්තිමට මේ අයිස් හොය හොයන ඉන්නේ මේ පෙප්සි හොය හොයන මේ කල් ගෙවන්නේ කියලා අන්න තමුන්ගේ මෝඩකම ඒ තමුන්ටම කල්පනා වෙනවා. ඉතින් එහෙම කල්පනා වුණාට පස්සේ අර ගුරු හාමුදුරුවෝ අචාන්චා හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වුණයි. ඉතින් මම මේ විදිහට හිතුවයි අයිස් හදන එකක්වත් ගෙන්න ගත්තා නම් අපි ඔක්කොටම අයිස් ගන්න පුළුවන්නේ පෙප්සි බොන්න පුළුවන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ආචාර්ය හාමුදුරුවෝ මේක නිකන් දේශනාවක් විදිහට අන්න නමත් එක කියනවා. මේ හාමුදුරුවෝ මේ එච්චර දුර ඉඳලා ඇවිල්ලා පැවිදි වෙලා ඔන්න කැලේට වෙලා ඉන්නකොට උෂ්ණ කාලේ ආවා. උෂ්ණ කාලේ ආවම මේ දාඩිය දානකොට අන්න මෝඩකම ඉස්මතු වුණා. ඉතින් කල්පනා කරනවා අයිස් පෙට්ටියක්වත් තිබුණා නම් කූල් පෙප්සි එකක්වත් තිබුණා නම් කී 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 ඉන්නකොට ඉන්නකොට ඔන්න ඔහොම කාලයක් ගෙවෙනකොට එකපාරට ඔන්න ප්‍රඥාව පහළ වුණා. අන්න කල්පනා වුණා මම මේ වගේ කෙනෙක්නේ. මම මේ අයිස් හොය හොයනේ කල් ගෙවන්නේ. අයිස් විතක් එකනේ අයිස් පපංචකනේ මම මේ ඉන්නේ කියලා ඔන්න කල්පනා වුණා කියලා. ඔහොම තමයි ප්‍රඥාව පහළ වෙන්නේ කියලා අර හාමුදුරුවන්ට නිකන් උත්ප්‍රාසයක් නැත්තම් උපහාසයට වගේ ඔන්න වෙනම ධර්ම දේශනාවකුත් සිද්ධ කරනවා මේ අයිස් උෂ්ණ කාලෙදි අයිස් හැවීම පිළිබඳ. උෂ්ණ කාලෙදි කූල් පෙප්සි හැවීම පිළිබඳ. ඉතින් එහෙම දේවල් දරාගෙන කරගෙන යන්න වෙනවා මේ ප්‍රතිපදාවෙදි. එහෙම දුකක් වෙහෙසක් පීඩාවක් දරන්න නැතුව අමාරුයි. ඉතින් ඒක නිසා විශේෂයෙන් අපි යෝජනා කරනවා මේ විදිහේ භාවනාවක් පුහුණුවක් කරගෙන යන පිරිසට ඔය ඇඟ නිකන් ඔය බබා තිබ්බා වගේ තියලා පුරුදු කරන්න එපා. දාඩිය කඳුලක් දාන්න නැති වෙන්න පුරුදු කරන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් වෙහෙසෙන්න, හොඳට ව්‍යායාම කරන්න, ඔය ඇඟ වෙහෙසවන්න, ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් දරා ගනිමින් ඒ විදිහේ දුක පිළිබඳ පරීක්ෂාවකුත් කරමින් තමයි මේ ගමනේ යන්න වෙන්නේ. සක්මන පරියන්කයක් වුණත් පැයක් කරනවා කියන්නේ සෑහෙන දුක පිළිබඳ පරීක්ෂාවක්. මේ දුක උලක් වගේ වෙන්නේ කොහොමද කියලා විමසන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. සාමාන්‍ය ඔය පුටුවක වාඩි වෙලා නෙමෙයි මම මේ කියන්නේ. යම්කිසි යෝගා මැට් එකක වගේ පොඩි බැක් සපෝට් එකක් සහිතව වාඩි වුණොත් ඔන්න විනාඩි 30 40 යනකොට මේ ඇඟේ ඉරියව්වේ දුක් වේදනාව මතුවලා එනවා. දැන් පහුගිය දවසක එක්කෙනෙක් මේ පැය 3-4 මම මේ පරියන්ක ඉන්නවයි කියලා මේ Zoom වැඩසටහන් වල එන පම්පෝරි ගහපු එක්කෙනෙක්. අනේ මෙහෙට ඇවිල්ලා බලනකොට මේ පුටුවක වාඩි වෙලා ඉඳලා තියෙන පැය 3-4. ඉතින් මම අහුවෙන පාරට නෝන්ඩි කරනවා මේ පුටුවක වාඩි වෙලා ඉඳලා මේ බයිලා කියලා මෙතන ඇවිල්ලා දැන් පැය වාඩි වෙලා ඉන්නකොට කෙඳිරි ගන්නවා කියලා. අනේ දැන් තමයි රංගේ තේරෙන්නේ. දැන් තමයි ඉරියව්වේ රංගේ තේරෙන්නේ. ඉතින් ඇඳක වගේ වාඩි වෙලා ඉඳියොත් එහෙම පැය 8-10ක් වුණත් ඉන්න පුළුවන් නේ ඇඟක ඇඳක වගේ පොඩ්ඩක් නිකන් නේද? එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට ඔය පරියන්කේ විම පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. බිම වාඩි වුණාම පැයෙන් වදිනවා හොඳට බෙල් එක. ඒකේ අය දෙයක් නැහැ. ඒ පැය ඉන්නත් බොහොම අමාරුයි. අන්න ඒ ඉන්නකොට තේරෙනවා මේ දුක් වේදනාව උලක් වෙන්නේ මොන වගේද කියලා. පොඩ්ඩක් පරීක්ෂාවක් සඳහා ඉඩක් මතුවලා එනවා. ඒ වෙලාවේදී බලන්න පුළුවන් මේ වේදනාව කොහොමද නිකන් පුළුස්සගෙන යන්නේ තමුන්ගේ ඇඟ ඇතුලෙන්. හරියට නිකන් උලකින් අනිනවා, පාරනවා වගේ ස්වභාවයක් තමුන්ගේ මේ ඉරියව්ව තුලින් මතුවලා ඉන්නේ කොහොමද? ඒ වේදනාව අඩු වැඩි වෙන්නේ කොහොමද? ඒ වේදනාවේ පැවැත්ම කොහොමද කියලා බලනාසුලුව ඉන්න පුළුවන්. ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ අවස්ථාවක් අපිට තියෙනවා. සක්මනක ඒ අවස්ථාව තියෙනවා. පරියන්කේක ඒ අවස්ථාව තියෙනවා. අර විදිහට අසනීපයක් ආවහම ඒ අවස්ථාව තියෙනවා. මේ ඇඟ ව්‍යායාම කරනකොට ඒ අවස්ථාව තියෙනවා. මේ විදිහට මේ වෙහෙස පීඩාව දරාගෙන යම්කිසි දෙයක යෙදෙනකොට, ඉදර දොරේ හරි වැඩක් කරනකොට, වත්ත පිටිය හරි අතු ගන්නකොට, උදල ගන්නකොට අන්නේ අවස්ථාව තියෙනවා. ඒතකොට ඒක මග ඇරලා, ඒක මග ඇරලා නිවන විතරක් හොයාගෙන යනවා නම් ඒක ඉතින් හොයාගන්න අමාරු වෙන නිවනක්. ඒක නිසා දෙවනුව භාග්‍යතුන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ මොකද්ද? මේ දුක් වේදනාව උලක් බව දැනගන්න. දුක් වේදනාව උලක් කිව්වහම ඒ වචනේට අපි එකඟ වෙයි ගොඩක් වෙලාවට. හැබැයි මේ පරීක්ෂාවක් තියෙනවනේ. මේ උලක් බව දැනගන්න එපැයි. මේ උලක් විදියට දකින්න එපැයි. ඒ දැකීම කියන්නේ මේ කයේ තියෙන වෙහෙසක් දරාගෙන, අසනීපයක් දරාගෙන, මේ කාලගුණ විපර්යාස දරාගෙන, මේ සක්මනක් පරියන්කයක් වෙහෙස දරාගෙන කරගෙන යන්න වෙනවා. අනේ එහෙම යනකොට තමයි මේ දුක් වේදනාවේ නියම උල් ස්වභාවය දකින්න පුළුවන්. ඔය ඇඟේන වේදනාවත් සාමාන්‍යයෙන් දරාගෙන 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 ඉඳියොත් යම්කිසි වෙලාවක මේක නිකන් මකරෙක් වගේ වැඩි වෙලා වැඩි වෙලා ඇවිල්ලා අර විදිහට නිකන් දරවලින් අඟුරු වලින් මේ ගිනියම් අඟුරුව ගිනි අඟුරු වලින් පුළුස්සනවා වගේ ස්වභාවයක්, මේ විදිහට උලකින් අනිනවා හාරනවා වගේ ස්වභාවයක්. ඊට පස්සේ ඒ වෙහෙසත් එක්ක අර ක්ලාන්ත වෙනකොට එන දාඩිය ගතියක්, ක්ලාන්ත වෙනවා වගේ, ඔන්න මගේ මේ වේදනාව නිසාම මම ක්ලාන්ත වෙනවා වගේ ස්වභාවයක්, ඒත් එක්ක දාඩිය දඟ දමනවා වගේ ස්වභාවයක්, සමහර විට මේ මුත්‍රා අසුචි පහ වෙන ස්වභාවයක් වගේ එකක් වුණත් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ විදිහේ බොහොම කටුක ස්වභාවයක් මේ දුක් වේදනාව තුළ තියෙනවා. ඒක දක්නාසුලුව, ඒක පිළිබඳ පරීක්ෂණයක් කරනාසුලුව කටයුතු කරන කෙනෙක්ට ඒ දේවල් දැක ගන්න පුළුවනි. සාමාන්‍ය දුකෙත් කායික දුක දරන්න පුළුවන්. දෝමනස්සෙනම් එහෙමවත් දරන්න අමාරුයි. අන දෝමනස්සය කියන එක ඊට වැඩිය ගොඩක් භයානකයි. කායික දුක ඇත්තටම දරන්න පුළුවන් වේදනාවක් එනවා කියලා අපිට කිව්ව හැකියි. නමුත් අර හිත තුළ මතුවෙන දෝමනස් ස්වභාවය සෆරින් කියලා හඳුන්වන්නේ. අන ඒක බොහොම ඔය දිවිනහා ගැනීම වලට හේතු වෙන්නේ වැඩි හරියක් දෝමනස්සේ තමයි. තමුන් තමුන්ගම නසා ගන්නවා. මොකක් නිසාද මේ දුක දරන්න බෑ, මේ දුක දරන්න බෑ, රෑ පුරා වෙහෙසෙනවා, ඒ මේ අත පෙරලෙනවා, නිදිය ගන්න බෑ, ඒ වෙහෙසෙන් පීඩාවෙන් කල් ගෙවනවා. නින්දෙදි ටිකක් හරි සහනයක් තියෙනවනේ, ඒකත් ලං වෙන්නේ නෑ. නින්ද ගියත් ආව ඇහැරෙනකොට නැවතත් අර දෝමනස්සය මතුවෙලා එනවා. ඉතින් ඕවා ඉතින් යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේදී දැක ගත යුතු පරීක්ෂාවක් කළ යුතු දේවල්. එක දවසෙන් නෙමෙයි, ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ලද ලද අවස්ථාවේදී ඊයේදිලා බැලුවොත් ඔන්න තේරෙනවා මේ දුක් වේදනාව තුළ මේ විදියට උලකින් අනිනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඒක දක්නාසුලුව මේ තැනැත්තා කල් ගෙවනවා. ඊට පස්සේ ඔන්න තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මේ අදුක්කම සුඛ වේදනාව, මේ උපේක්ෂා වේදනාව, මේක අනිත්‍ය බව දැනගන්න. ඔය ප්‍රකාශය, ඔය සටහන එන්නේ කාටද? මෙන්න මේ පුහුණුවකට ප්‍රතිපදාවකට බැසගත කෙනෙක්ට තමයි මේක අදාළ වෙන්නේ. කොහොමද ඒක අදාළ වෙන්නේ? අන්න මේ විදිහට භාවනාවක යෙදෙන කෙනෙක් අන්න සැපත් ඕනේ නෑ, දුකත් ඕනේ නෑ කියලා යම් කිසි විදියක උපේක්ෂා වේදනාවට නේ බැසගන්නේ. එතකොට සාමාන්‍ය සක්මනක පරියන්කේක ඔය කාලයක් හුරු කරපු කෙනෙක්ට මෙන්න මේ උපේක්ෂා වේදනාව, මේ සැපත් දුකත් දෙකෙන් තොර වූ මේ සෞම්‍ය ගතියක් තුළ කල් ගෙවනවා. අන්න ඒක බොහොම හිත් බඳිනා සුළුයි. අර සැපෙන් දුකෙන් පීඩාවට පත්වෙච්ච මේ තැනැත්තට අන්න වතුර ටිකක් හම්බුනා වගේ, විවේකයට තැනක් හම්බුනා වගේ, අර මුහුද මැද අතරමං වෙච්ච කෙනෙක්ට දූපතක් හම්බුනා වගේ මොකද්දෝ පහසුවක් විවේකයක් මේ තුළ තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් කරන්නේ මොකද්ද? මේ උපේක්ෂා වේදනාව නිත්‍යයි කියලා ඒක ග්‍රහණය කර ගැනීමක් සිද්ධ කරනවා. අර බුද්ධ කාලයට කලින් ඉඳපු ඒ තවුසන්ටත් වැරදිලා තිබුණේ ඕක තමයි. නොයෙකුත් ආගමික ශාස්ත්‍රවරු ඉන්දියා ඒගොල්ලෝ ලොකු පරීක්ෂණයක් කරලා තිබුණා. මේ සැප දුක කියන දෙකේ අවුල ඒගොල්ලෝ දැකලා තිබුණා. උපේක්ෂා වේදනාව ලං කරගෙන තිබුණා. හැබැයි මොකද උනේ? ඒක ග්‍රහණය කරගෙන තිබුණා. ඒක ග්‍රහණය කරගෙන තිබුණා. මේක තමයි ස්ථාවරේ, මේක තමයි විසඳුම කියලා අන්නේ ඒකට බැසගෙන තිබුණා. අනේ ඒකෙන් මොකද උනේ? දන්නේම නැතුව අන්න තාමත් සංසාරේ තමයි. උපේක්ෂා වේදනාවත් අර කේම කොටසක් තමයි. ඉතින් ඒ බව දැනගනිමින්, ඒ බව ප්‍රකාශ කරමින් අන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? මේ උපේක්ෂා වේදනාව මේ ප්‍රතිපදාවක බැහැ ගන්න කෙනෙක්ට බොහොම ආකර්ෂණයක් දනවනවා. නමුත් මේකත් අනිත්‍ය බව දැනගන්න, මේ අනිත්‍ය විදිහට මේකත් දකින්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා. ඒ ආරාධනාව තුළින් තමයි අන්න මේ නිවනක් දිහාවට දොරටුවක් විවර වෙන්නේ. මේ සංසාරයෙන් මිදීමක් දිහාවට දොරටුවක් ඉවර වෙන්නේ. එහෙම නැත්නම් මේක අල්ලන් ඉඳියත් පැවැත්මම තමයි. අන්න එතකොට මේ උපේක්ඛා වේදනාව අනිත්‍ය විදිහට දකින්න කියලා කියන්නේ විශේෂයෙන් මේ ප්‍රතිපදාවකට භාවනාවකට වැසගත් කෙනෙක්ට තමයි මේ ආරාධනාව. මේ විදිහට පුහුණුවක යෙදිලා ඉන්න කෙනෙක්ට තමයි මේ ආරාධනාව. ඔය බේතෙන් හැදෙච්ච ලෙඩ තියෙන කට්ටියට තමයි මේ ආරාධනාව. සාමාන්‍ය ඔන්න උපේක්ෂා වේදනාව ස්ථිරයි කියලා දරාගත්ත කට්ටියගේ ස්වභාවය තමයි අන්න මොකද්ද ඒගොල්ලොන්ගේ හැටි තමයි ඔන්න ලෝකේ මට්ටම් කරනවා. අනුන්ගේ සිල්පද ගැන පරීක්ෂා කරනවා. අනුන්ට භාවනා කමටහන් දෙන්න යනවා. ලෝකේ මට්ටම් කරන්න වෙන කට්ටියගේ සිල්පද පරීක්ෂා කරන්න වෙන කට්ටියට කමටහන් දෙමින් කටයුතු කරන්න ওই විදිහේ ස්වභාවයක් ඔන්න මතුවෙලා එනවා. ඒ මොකද උනේ මේක ස්ථිරයි කියලා අල්ලගත්ත ග්‍රහණය තමයි ඔය තියෙන්නේ. ඒක හරි භයානකයි. අර කනබොන මිනිහටත් වැඩිය දරුණු උග්‍ර ස්වභාවයක් මේ තුල තියෙනවා. ඉතින් ඔය හාමුදුරුවන්ට වෙලා තියෙන වැඩි හරියක් ඕක තමයි ඉතින්. යෝගීන්ට වෙලා තියෙන වැඩි හරියක් ඕක තමයි. සාමාන්‍යයෙන් ඔය පරණ යෝගී පිරිසක් ඉන්න තැනකට ආධුනිකයෙක් ආවොත් ඒ තැනැත්තට කටයුතු කරගෙන යන්න හරි අමාරුයි. මොකද ඒ එන්නේ ඉතින් අර ලෝක ස්වභාවෙන්නේ කාලා බීලා ජොලි කරලා පුරුදු වෙලා ඒ ලෝක ස්වභාවයෙන් එන්නේ. අපි කවුරු කවුරුත් ආවේ එහෙමනේ. කවුරුත් ආවද නිකන් අර මේ තට්ටේ ගාගෙන බඩේ දීම සිවුරු පොරෝගෙන ඉපදිච්ච කට්ටිය නෑනේ. එතකොට ඔය සාමාන්‍ය ජීවිත ගමන ගෙවලා ඒ විවිධ දේවල් ඔස්සේ හබාගෙන ගිහිල්ලා ඒවෙන් යම් කිසි විදියක වෙහෙස පීඩාවට පත් වෙලා එන කෙනෙක් ආධුනික වෙන කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් තුල බොහෝ දුර්ලභං බොහෝ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ භාවනානුයෝගී පරිසරයකට නොගැලපෙන්න පුළුවන්. ශික්ෂාපද පිළිබඳ හැඟීමක් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කට්ටිය ආපුහාම සාමාන්‍ය පරණ පිරිසකින් ලොකු වෙහෙසක් ඝර්ෂණයක් එන්න පටන් ගන්නවා. ඒ කට්ටිය අඩුපාඩු පෙන්නමින් කටයුතු කරනවා. හැමදාම කතා කරලා ලෙක්චර්ස් දෙන්න පටන් ගන්න ඔයාගේ මේ අඩුපාඩු ටික තියෙනවා. ඒක මේ වගේ තැනකට ගැලපෙන්නේ නැහැ. ඔයා මේ හාමුදුරු කෙනෙක්ට කතා කරන විදිය ගැලපෙන්නේ නැහැ. ඔයා මේ විදියට මේ ශික්ෂාපද රකින්නේ නැතුව කටයුතු කරන විදිය ගැලපෙන්නේ නැහැ. කී කී මොකද වෙන්නේ? අර අලුත් ආපු මනුස්සයට ජීවිතේ පා කර වෙන ගානට ඔන්න නොයෙකුත් අවවාද උපදෙස් දෙන්න යනවා. ඒක බොහොම පැහැදිලි. ඔය මොකද්ද ඔය කට්ටිය? අන්න අර උපේක්ෂා වේදනාව ස්ථිර කරගත්ත කට්ටිය තමයි ඔය ඉන්නේ. සමතකාරයෝ කියලා කිව්වත් අවුලක් නැහැ. හරි? මේ නිවන දිහාවට හැරිලා නැහැ තාම. භාවනාවක් කරපු බව හැබෑව. හැබැයි මෙන්න මේ උපේක්ෂාව අනිත්‍යයි කියන ඒ වෙනස ඒගොල්ලන්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රතිපදාවක් ගැළපිලා එනවා. ඒක බොහොම පැහැදිලි. ඒක බොහොම පහසුවෙන් දැකින්න පුළුවන්. ඔය ආධුනික කෙනෙක් ආවහම ඒ ආධුනික කෙනාට උපදෙස් දෙන්න එන කට්ටිය, ඒ ආධුනික කෙනාගේ අඩුපාඩු දකින කට්ටිය, ඒ වගේ අය බොහෝයි. මේ ආරණ්‍යයක, ඒ වගේ භාවනා මධ්‍යස්ථානික, ඒ වගේ පරිසරයක එහෙම පිරිසක් බොහෝයි. ඉතින් කොහොමද ඒ වගේ කෙනෙක්ට අපි ඉඩක් දෙන්නේ කියන එකත් නිකන් දැන ගැනීම වටිනවා. ඒ වගේ කෙනෙක් දිහා බැලිය යුතු බැල්ම තමයි අන්න අර අම්මෙක් තාත්තෙක් නිකන් පොඩි දරුවෙක් දිහා බලන්. මේක මොන දේ කරත් ගණන් ගන්න නෑනේ. මේක මොන දේ කරත් හිත බිඳෙන්නේ නෑනේ. අනේ තියෙනවා පොළවේ ගහනවා, බඩි බඩු මුට්ටු බිඳිනවා, කලිසමේ තූ කරනවා, කක්ක කරනවා, හැම තැනම විනාශ කරනවා. විනාශ කරාට මොකද? අර අම්මාගේ, අර තාත්තාගේ අර තිබුණ ප්‍රේමය, එහෙම නැත්නම් ඒ දරුවා කෙරෙහි තියෙන ඒ බැල්ම වෙනස් වෙන්නේ නැහෙනි. ඒක හුරතලයක්. අනේ ඒ විදිහේ බැල්මකින් යම් කාලයක් ආධුනික කෙනෙක්ට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒගොල්ල අධෛර්යමත් වෙනවා. ඒගොල්ල එන්නේ අර ලෝකෙන් වෙහෙස පීඩාවට ලක් වෙලා. එහෙම එන කෙනෙක්ට අපි පොඩ්ඩක් ඉඩක් දීලා, පොඩි ඉඩ කඩක් දීලා, පොඩි අර මොකද්ද කියන්නේ, පරිවාස කාලයක් දීලා එහෙම කල් ගෙවන්න ඕන. එහෙම නැතුව එක පාට හිර කරන්න හොඳ නෑ. අර තැනත් අධහැරමත් වෙලා නැවතත් අර පරණ පුරුදු ලෝකෙට ගිහිල්ලා වැදගන්න. ඒක නිසා පොඩ්ඩක් නිකන් අර අඩුපාඩු වෙන බව හැබෑව, නොගැලපෙන විදියට කතා කරන බව හැබෑව, මේ විදියට ශික්ෂාපද පිළිබඳ අපේක්ෂාවක් නැති බව හැබෑව, කමන්නෑ මනුස්සය ඉන්නවනේ ඉන්නවනේ. ඉන්නකොට ඉන්නකොට ඌටම තේරෙන්න ගන්නවා ටික ටික. මගේ අඩුපාඩු මේ විදිහ අඩුපාඩු තියෙනවා කියලා එයාටම තේරෙන්න ගන්නවා. ඒක හරි හරි ලස්සන අවධියක්. එතකොට එහෙම තේරෙන්න ගන්නකොට අන්න යම්කිසි කාලයක් ගිහිල්ලා භාවනාවකුත් දියුණු වෙලා අපි හැමෝම ආවේ ඒ විදිහට තමයි. ඒක මතක තියාගන්න ඕනේ. හිතන්න එපා කවුරුත් එහෙම නිකන් සර්ව සම්පූර්ණ සියල්ල සම්පූර්ණ කරගෙන ආපු කට්ටිය ඉන්නවා කියලා. එතකොට එක එක කෙනාට ඒ යම් කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලෙදී නිකන් හැම ගහන්න යන්නේ නැතුව පොඩ්ඩක් විවෘත මනසකින් බැලුවොත් අනේ ඒ තැනැත්තම ටික දවසකින් තේරුම් ගන්නවා. සමහර කෙනෙක් ඔය ඇවිල්ලා මම මතක් කරලා තියෙන ස්වාමීනාස මට මේ හාමුදුරුවන්ට කතා කරලා පුරුදු නෑ. මම මේ කතා කරනකොට මට තේරෙනවා මම මේ නොගැලපෙන විදිහට තමයි කතා කරන්නේ. මේ වටපිටාවේ කට්ටිය මට දොස් කියනත් ඇවිල්ලා තියෙනවා කිහිප දෙනෙක් මේ කියලා අන්න තමුන්ගේම අඩුපාඩුව තමුන්ම දක්නාසුළුව අන්න හැකියාවක් දිනු කරගෙන තියෙනවා. ඒක තමයි විය යුත්තේ. එහෙම නැතුව අර වෙන කට්ටිය නිවැරදි කරන්න ගියාට ඔහොම කතා කරන්න එපා. ওই විදියට කතා කරන එක සුදුසු නෑ. ඒ වෙනුවට බන්තේ කියලා කතා කරන්න. එහෙම නැත්නම් මේ ස්වාමින් වහන්සේ කියලා කතා කරන්න කියලා අර වෙන කට්ටිය කරෙක් කරන්න ගියාම මොකද වෙන්නේ? අමුතු ද්වේෂයක් විතරයි එතන මතුවෙන්නේ. මේක නිසා යාටම තේරුම් ගන්න දෙන්න ඕනේ. එයා කාලෙකින් තේරුම් ගන්නවා. කාලෙකින් තේරුම් ගන්නවා. ඒ විවෘතව ඒ කාලේ ඉඳියොත් තමයි ඒ පරිවර්තනය වෙන්නේ. යාම තේරුම් ගන්නවා. මේ විදිහේ මේ ශික්ෂාපද පිළිබඳ අපේක්ෂාවක් මම ඇති කරගත යුතුයි. දැන් මෙහෙ කට්ටි ඉන්නවා. ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ මම ආජීවට්ටමක සීලය තමයි සමාදම් වෙන්නේ. ආජීවට්ටමක සීලය සමාදම් වෙනවා කියන්නේ මොකද? ඔය කන්න වෙන මොකුත් නෙමෙයි රැයට කන්න ඔය. එකම අපේක්ෂාවයි ඔකේ තියෙන්නේ. ඔය සමාදම් වුණාට ඔය ආජීවට්ටමක සීලය රකින්නත් බැරි එකක්. හරි අර උපෝසථ සීල් වෙනුවට ඔය ආජීවට්ටමක සීල් ඉල්ලන්නෙම මේ රැයට කන්න ඉල්ලනවා කියන එක තමයි ඔකේ තියෙන්නේ. ඉතින් එහෙමත් එකක් තියෙනවා තමයි කියලා. ඉතින් දැන් ඊයේත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න මේ ස්වාමීන් වහන්සේ මට ඕනේ කියලා. මම කිව්වා එහෙමත් එකක් තියෙනවා තමයි. ඉතින් සමාදන් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් සමාදන් කළා හැරියා මොනව කරන්නද? ඔබ මේ මෙතන එන්න එපා. උපෝසථ සීල් විතරයි සමාදන් කරන්නේ. උපෝසථ අට සීල් දන්නවද කියලා තගත් දාලා වැඩක් නැහැ නේ. ඌ ඇවිල්ලා ඌ දැනගෙන ඉල්ලනවා. ඉල්ලන්නේ මොකද්ද? මේ රැයට කන්න ඕනේ කියලා ඉල්ලන්නේ. ඕක වෙන මොකුත් නැහැ ඕකේ. හරි වෙන මොකුත් නෙමෙයි ඔතන තියෙන්නේ එකම දෙයයි. ඉතින් එහෙනම් කාලා ඉඳහන්කෝ කියලා ඒක සමාදන් කරලා යවනවා. ඒක මගෙන් වෙච්ච අඩුපාඩුවක් කියලා පද්ධතිය දකින්න පුළුවන්. මේ උපෝසථ අට සීල් සමාදන් වෙලා මේ ඔක්කොමලා ඉන්නේ ඇයි මේ 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 කෙනෙක් විතරක් කියලා විමසන්න පුළුවන්. දැන් ඔය යෝගීන් ඉන්න උන් ටිකත් දැන් හෙට අනිද්දාට ඇවිල්ලා කියනවා සාහින්නාස අර අලුත් ආපු එක්කෙනා රෑට පිටි හදාගෙන මොනවානේ ස්වාමීනාස. අර අලුතෙන් ආපු එක්කෙනා මේ 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 රෑට කනවනේ ස්වාමීනාස. අර අලුතෙන් ආපු එක්කෙනා මේ විදියටනේ ඉන්නේ ස්වාමීනාස සින්දු මුමුණ මුමුණනේ කියලා ওই විදියට අනිත් කට්ටිය තව ටික දවසකින් ඇවිල්ලා කියනවා. කියන කා වේලාවට ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලන්ට ස්ටේට්මන්ට් එකක් දාලා යවන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අර ප්‍රතිපදාව ස්ථිර කරගත්ත කට්ටියනේ. මේ මේ උපේක්ෂා වේදනාව ස්ථිර කරගත්ත කට්ටියනේ. ඒගොල්ලන්ට ඉතින් මාකර වෙනම බයිලයක් හදාගෙන තියාගන්න ඕනේ ඇවිල්ලා ඒ කියනකොට ඉතින් මොකක් හරි වෙන එකක් වෙන හේතු කාරණාවක් ඒගොල්ලන්ට පෙන්눔 කරන්න වෙනවා. නමුත් අර ආධිනික කෙනෙක් දිහා බැලුවාම ඒගොල්ලෝ ඉතින් යම්කිසි පමණක කාලයක් ගන්නවා එක පාට මේ සියල්ලට අනුගත වෙන්නේ ඒගොල්ලන්ට අමාරුයි. ඉතින් එහෙම පොඩි කාලයක් දෙමින් යම්කිසි විදියක විවෘත ස්වභාවයකින් ඒ ඇත්තෝ එක ගනුදෙනු කරන්න වෙනවා. ගනුදෙනු කරනකොට ඒගොල්ලන්ට තේරෙනවා මේ විදියට තමයි කටයුතු කළ යුත්තේ. කාලෙත් එක්ක එක හදා ගන්නවා ඒගොල්ලෝ. මේ උපෝසථ අට සිල්නේ ඔක්කොමල සමාදම් වෙලා ඉන්නේ. රැයට කන්න බෑනේ මේක සමාදම් වුණාම. මේ විදිහට සින්දු කියන්න බෑනේ මේක සමාදම් වුණාම. මේ විදිහට මේකප් කරන්න බෑනේ මේක සමාදම් වුණාම කියලා ඒගොල්ල තේරුම් ගන්නවා. ඉතින් තේරුම් ගන්න පොඩි කාලයක් දෙන්න ඕනේ. ඒ විවෘතව යම් කිසි විදියක අර දරුවෙක්ගේ වෙන අඩුපාඩු දෙමව්පියෙක් දැක්කා නමුත් හිත මිදෙන්නේ නෑ වගේ, ඒ දරුවා කෙරෙහි තියෙන ප්‍රේමය වෙනස් වෙන්නේ නෑ වගේ පොඩි විවෘත භාවයකින් කටයුතු කරන්න ඕන. එහෙම ඉන්නකොට අන්න මොකද වෙන්නේ, ඒගොල්ලෝ හදා ගන්නවා. එහෙම නැතුව ප්‍රතික්ෂේප කරොත් අපි ඒගොල්ලන්ව අර විදිහට වෙහෙසටපත් කරොත් මොකද වෙන්නේ, එතනත්තාට ඒ ලැබෙන තුන ඉඩකඩ තමයි දුරු වෙලා යන්නේ. ඒක නිසා ඔන්න ඔය උපේක්ෂා වේදනාව ස්ථිර කරගත්ත බොහෝ පිරිසක් මේ වගේ භාවනා මධ්‍යස්ථානයක, මේ විදිහට රිට්‍රීට් එකක, මේ වගේ එකකදී අපිට දකින්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන පිරිස අර අලුත් පිරිසට ගොඩාක් වෙලාවට වෙහෙසක් පීඩාවක් ඇති කරන සුළුයි. එහෙම ඇති කරනවා ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලන්ට යම්කිසි විදියක නැවත නැවත මතක් කරන්න ඕනේ මේ ප්‍රතිපදාවත් අනිත්‍යයිනි. මේ උපේක්ෂා වේදනාවත් අනිත්‍යයිනි. එතනින්නේ අපට නියම දොරටුව විවර වෙන්නේ නිවන දිහාවට කියලා යාතන මතක් කරන්න ඕනේ. ඒවා එහෙම නැති වුණොත් නිවන දිහාවට දොරක් විවර වෙන්නේ නැහැ. අර හොඳ නරක කියන දෙකේ වෙනස නැති වෙලා යනවා ටික 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 ටික. ඒකයි මේ කෙනෙක් ඇවිල්ලා සිල්පද රැකගෙන ඉන්නවා, තව කෙනෙක් ඇවිල්ලා පිස්සු ගැලගෙන ඉන්නවා. කමක් නැහැ, දෙන්නම ඉන්නේ මෙතනනේ. අන්න ඒ වගේ බැල්මක් දියුණු වෙනවා නියම නිවනක් දිහාවට හැරෙන කෙනෙක් ළඟ. එයා දකින්න අඩුපාඩු නොදකින්න නෙමෙයි ඈ. එයාට පේන්නේ නැතුව නෙමෙයි, අඩුපාඩු නොපේනවා නෙමෙයි, අඩුපාඩු පේනවා හොඳට. අඩුපාඩු දකින්න. නමුත් අන්න යම්කිසි විවෘත මනසකින් කටයුතු කරනවා. ඒ මොකද වෙන්නේ, අන්න අර ප්‍රතිපදාව වුණත් ස්ථිර කරගෙන නැහැ. සිහිය වුණත් ස්ථිර කරගෙන නැහැ. ඒ විදිහ වෙනසක් පරිවර්තනයක් දකින්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් ඇවිල්ලා කියන චෝදනාවක් තමයි මේ හුස්ම කීපේනේ බලන්න පුළුවන්. එක දිගට හුස්මේ හිත තියන්න බෑනේ ස්වාමීන් වහන්සේ, මගේ භාවනාව සෞතුයි. මේ පතුලේ හිත තියන්න බෑනේ ස්වාමීන් වහන්සේ, මගේ භාවනාව සෞතුයි. කීගිය ඔන්න ඒ විදිහට චෝදනා කරනවා. ඒ චෝදනා කරන්න හේතුවත් භාවනාව තේරෙන්නේ නැති කට්ටිය ගිහිල්ලා කමටහන් උපදෙස් දීලා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ අප්පා. මේ වෙන කට්ටියගේ උපදෙස් ගැන වගේ කියන්න හැකියාවක් නැහැ. මට මග ගැනවත් වගේ කියා ගන්න අමාරුකොට කොහොමද අනික් කට්ටිය ගැන වගේ කියන්නේ? තේන් පස්සෙකුත් තියෙනවානේ. කෙසේ නමුත් ඒ තැනටට පැහැදිලි කළ යුතුයි. ඔය හුස්මේ එක දිගට සිහිය තියනවා නම් හොඳයි, ඒක අමතර ලාභයක්. නමුත් ඒකම නෙමෙයි භාවනාව කියන්නේ. හුස්මෙන් හිත පිටපැන්න පමණින් භාවනාව කැඩෙන්නේ නැහැ. භාවනාව කැඩෙන්නේ නැහැ. හුස්ම පිළිබඳ සිහියක් නැති වෙනවා. ඒක හරි, ඒක හැබෑව. හැබැයි සිහිය නැති වෙන්නේ නැහැ නේ. අන්න ඒ අර්ථයෙන් බැලුවොත් අන්න හුස්ම පිළිබඳ සිහිය වෙන දෙයක් පිළිබඳ සිහියක් බවට පරිවර්තනය වෙනවා. අන්න ඒ අර්ථයෙන් බලන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ 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 ප්‍රතිපදා වුණත් ග්‍රහණය කරගන්න ඕනේ නැහැ. හුස්ම අපිට දුන්න බව හැබෑව, පතුලේ දැනීම අපිට දුන්න බව හැබෑව. හැබැයි ඒකම ග්‍රහණය කරගන්න ඕනේ නෑ. ඒ වෙනුවට මේ හිතිවිලිත් එයි, වටපිටාවේ සද්දත් ඇහෙයි, මේ ඇඟ තුලින් විවිධ කැක්කුම් වේදනාත් මතුවලා එයි. මේ ටික ඔක්කොම අතරේ දිගට පවත්වන සිහියක් ගොඩනගා ගන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි ඉදිරිපත් කළ යුත්තේ. අන්න එහෙම කියනකොට අන්න ඒ කෙනා අර ප්‍රතිපදාව ග්‍රහණය කරන ස්වභාවය යාගයන් එයාගෙන් ටික ටික අඩු වෙනවා. එහෙම නැත්නම් අන්න මොකද වෙන්නේ, ප්‍රතිපදාව ග්‍රහණය කරනවා, ඊට පස්සේ එක එක දේවල් අල්ල ගන්නවා, අල්ලගෙන ධර්ම කරුණු ඉදිරියෙන් තියා ගන්නවා, තියාගෙන ඒක ස්ථිර කරන්න කටයුතු කරනවා. එහෙම කට්ටිය ගොඩාක් අතරමං වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට බේත් කරන්නත් අමාරුයි. බේත් කරන්නත් අමාරුයි. අර ගුරුන්නාසේ විදියටම හැදිච්ච ගෝලය ටිකක් බිහි වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ වගේ කට්ටියට බෙහෙත් කළා බේරුම් කරන්නත් බෑ. ඒ වගේ කට්ටිය ඉතින් සමහර විට කාලෙත් එක්ක තේරුම් ගන්නවා, වෙන කෙනෙක් දැක්කහම වෙන වෙන විදියක ක්‍රමවේදයක් ආශ්‍රය කරාම සමහර විට තේරුම් ගන්නත් පුළුවන්. නමුත් ගොඩ දෙනෙක් අර අතන හිර වෙනවා. මොකද මේ අදුක්කම සුඛ උපේක්ෂා වේදනාව එහෙම නැත්නම් ප්‍රතිපදාව මේ දහම ස්ථිර කරගත්තා. ස්ථිර කරගත්ත ගමන් අවුල් අවුල් මේ දහමත් අනිත්‍යයි. මේ ටීචින් එකත් අනිත්‍යයි. සිහියත් අනිත්‍යයි. මේ ගුරුන් වහන්සේත් අනිත්‍යයි. මේ සියල්ල අනිත්‍ය බව දැනගත යුතුයිනි. ඒ දැනගත්තොත් තමයි අන නියම නිවනක් දිහාවට දොරටුවක් විවර වෙන්නේ. එහෙම නැත්නම් ගුරුන් වහන්සේ ඉන්නකම් සියල්ල හරි. දහම තියෙන්න ඕනේ, බුද්ධාගම තියෙන්න ඕනේ, අවුරුදු මෙච්චර ගාණක් තියෙන්න ඕනේ. ඒක ඉවර වෙනකොට ඔන්න බුදුහාමුදුරුව නැගිටලා නැවත ධර්මයේ දේශනා කරනවා කියලා මොන මොනවාදෝ කියන උත්සාහ ගන්නවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා, ස්වාමින් වහන්සේ කෙනෙක් කියනවා, මේ මොකද්ද මේ සක්‍රයා කාටද බාර දුන්නලු? අනේ බුදුරජාණන් වහන්සේ සක්‍රයාට කිව්වලුද? ඔන්න ඔහොම මොකද්ද එකක්, මේ ලංකාවේ තමයි බුද්ධාගම තියෙන්නේ, ඒක හින්දා මේ රට බලා ගන්න ඕනේ කියලා. ඔන්න මොකද්ද කොයිද කතාවක් තියෙනවනේ. කතාව මට මතකත් නැහැ. කොහමරි ඔහොම එකක් කියනවා ඉතින් පිටිපස්සේ. ඉතින් මම පොඩ හැරිලා බැලුවා. මගේ ඉතින් බලනකොට බැල්මේ පොඩි අවුලක් තියෙන බව නම් හැබෑව. ඉතින් බලපු බැල්මට මම මුකුත් කිව්වේ නැහැ. බලපු බැල්මට කියන ස්වාමීන් වහන්සේ, ඉතින් මේ මං කියන දෙයක් නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ. මේ අර පොතේ තියෙන එකක්නේ. මේ කෙනා කියන එකක්නේ. එහෙම කතන්දර තියෙන්න පුළුවන්. ඒවත් ඉතින් අර නිකන් හිත නිවන කතාව වගේ. හිත නිවන කතාව වගේ තමයි මේ ලංකාවේ තමයි බඩු තියෙන්නේ. ලංකාව ගැන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කල් ගෙවලා තියෙන්නේ ඈ කියලා ওই විදියට කතන්දර කියනවා ඉතින්. ලංකාව කියලා වචනයක්වත් සඳහන් වෙලා නැහැ ওই ත්‍රිපිටකේ ගත්තොත් මං හිතන්නේ. මම හොයලත් බැලුවා, මට නම් හොයාගන්න බැරි වුණා. හම්බුණ කෙනෙක් ඉන්නවා නම් ඔය සූත්‍ර දේශනාවක විනය පොතේ කොහරි මේ ලංකාව පිළිබඳ වචනවත් සඳහන් වෙලා තියෙන තැන දැනුවත් කරන්න ඊමේල් එකක් දාන්නකො. ඊමේල් එකක් එහෙම හොයාගන්න බෑ. එහෙම හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ විදිහේ දේවල් වලින් නිකන් අර නිකන් මොකද්දෝ නිකන් චූන් එකක් නම් එනවා. ඒ චූන් එක වැඩිකල් තියෙන්නේ නෑනේ. නිකන් අර මොකද්ද හිත නිවන කතා. ඔයගේ ඒවා හරි සෝක්. මේ අතීත ශ්‍රී විභූති අල්ලගෙන ඔන්න කට්ටිය කතන්දර කියන මේ ශ්‍රී ලංකා ජාතිය ඉන්නව නේද? මේ රාවණාගෙන් පැවතගෙන එන පරම්පරාවක් තමයි මේ කියලා ඔන්න ඉතින් කතන්දර ගොතනවා. ඉතින් හොඳයි අතීතේ මොන මොනවා හරි තියෙන්නේ නැති දැන් තියෙන ශ්‍රී විභූතිය බලන්නකෝ. ඒකනේ බලන්න වටින්නේ. අන්න ශ්‍රී ලංකා ජාතියේ ස්වභාවය දැන් තියෙන ශ්‍රී විභූතියෙන් බලන්න පුළුවන්. නෑ අතීත කාමේ වැඩක් නෑ. වර්තමානයේ මොකද්ද තියෙන්නේ? ආ ඒක බාරගත්තා. මේ ෆුඩ් සිටියකින් අල් බඩු පවා ලිමිටඩ් සමහර වෙලාවට. එච්චරයි ගන්න පුළුවන්. වැඩි ගන්න බෑ. හරි? ඒ වගේ තත්ත්වෙට ගිහිලා තියෙන්නේ. ඒ ශ්‍රී විභූතිය බලනවා නම් වටිනවා. ඒක වර්තමානයේ අතීත කාමයකට ගිහිලා වැඩක් නෑ. මේ වර්තමානයේ බාරගමු. වර්තමානයේ තියෙන්නේ බොහොම දුර්වල තත්ත්වයක්. දුර්වල තත්ත්වයක් තියෙන්නේ. 60-70% පිරිසකට ආහාරය පිළිබඳ යම් කිසි විදියක කම්ප්‍රොමයිස් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක ඉන්නකොට මේ අතීත කාමයක් කෙසේ වෙතත් වර්තමාන මොහොත මේක තමයි තත්ත්වේ. මේ විදිහේ ස්වභාවයක් තියෙන්නේ. ඒක පිළිගමු. ඒක බාරගමු. ඒක බාරගෙන කටයුතු කරගෙන යෑම වටිනවා. එව නැත්තම් මොකද්දෝ අර සිහින ලෝකයක අතරමං වෙලා අර විදියට මේ රට ජාතිය ස්ථාවර කරන්න, මේ බුද්ධාගම ස්ථාවර කරන්න, මේ විදියට මේ සූත්‍ර දේශනා ස්ථාවර කරන්න, මේ සිහිය ස්ථාවර කරන්න, ඒ විදිහේ වැඩකට බැස ගන්න පුළුවන්. බැසගත්තා කියලා ඒ තුල නිවනක් නැහැ. තමුන්ට මේ දහමක් ස්ථාවර කරන්න උමනාවක් තියනවා නම්, මේ භාග්‍යතුන් වහන්සේගේ මේ දහම රැක ගන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ තමයි නියම නිවනක් ලං කරගන්න. ඒ නියම නිවනක් ලං වුණොත් ඒකෙන් ඉබේම දහම රැකෙනවා. ඒකෙන් ඉබේම ප්‍රතිපදාව රැකෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අර විකෘතියක් ඉතුරු වෙනවා. නියම දහම නැති වෙලා යනවා. ඒකනේ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනාගත බියක් විදියට කියනවනේ, මහණෙනි මේ රජ පිරිසකට ඉඳීති වුණා ආනකනම් බෙරයක්. බොහොම වටිනා බෙරයක්, ඈතන අදාස්වන්න පුළුවන් බෙරයක්, බොහොම වටිනා අමුද්‍රව්‍යයක තමයි මේ බෙරේ හදලා තියුනේ. ඉතින් මේ රජවරු මේ ආඩම්බරෙන් මේ බෙරේ තියාගෙන කල් ගෙවනකොට යම්කිසි අවධියකදී අන්න මොකද උනේ, මේකේ එක ගහලා තියුනේ කොටසක් ඒ කැඩිලා ගියා. ඉතින් මේ රජවරු මොකද කරේ, අපේ බෙරේ තිබුණ මේ කෑල්ල කැඩිලා ගියා කියලා ඒ වෙනුවට වෙන එකකින් පතුරක් ගැහුවා. ආපහු පාවිච්චි කරා. තව ටික කාලයක් යනකොට තව එකක් ගැලුණයි, ඒකටත් තව පතුරක් ගැහුවයි. ඔහොමම ටික දවසක් යනකොට අර බෙරේ නැති වෙලා ගියේ, අන්තිමට පතුරු ටිකක් විතරක් ඉතිරුණයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඕක තමයි වෙන්නේ, මේ දහමටත් වෙන්නේ ඕක තමයි. මොකද හේතුව අපි අර පරණ ගූඪ දහම් වලට ගියා. අර උපේක්ෂා වේදනාව ස්ථිරයි කියලා අල්ලගත්තා. මේ ප්‍රතිපදාව ස්ථිරයි කියලා අල්ලගත්තා. සිහිය ස්ථිරයි කියලා අල්ලගත්තා. එහෙම නැත්නම් මෙන්න මේ නිවන දිහාවට තියෙන දොරටුව වහගත්තා. මේක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ දහමත් අස්ථිරයි. මේ ප්‍රතිපදාවත් අස්ථිරයි. මේ විදිහට මේ බුද්ධ දේශනාව දවසක වැළලිලා යනවා. ඒ වැළලිලා ගිහිල්ලා තමයි අලුත් බුදුවරයෙක් පහළ වෙන්න භූමිය සැකසෙන්නේ. එහෙම නැත්නම් අලුත් බුදුවරයෙක් ඉඩකුත් නැහැ. ඒක නිසා මේ විදිහට මේක පවත්වන්න බෑ. ඒ විදිහට ස්ථාවර කරන්න බෑ. මේක ස්ථාවර කරගත්තොත් පැවැත්වුවොත් අන්න සංසාරෙම තමයි ස්ථාවර වෙන්නේ. සංසාරෙම තමයි පවතින්නේ. ඒක නිසා තම තමුන් බලන්න මෙන්න මේ තුන්වෙනි කොටස විශේෂයෙන් කාලයක් තිස්සේ පුහුණු කරන කෙනෙක්, ඒ විදිහට කටයුතු කරන කෙනෙක් මෙන්න මේ උපේක්ඛා වේදනාව, මේ නොදුක් නොසුව වේදනාව, මේකත් අනිත්‍ය බව දැනගෙන කල් ගෙවනවා. අන්න ඒකත් අනිත්‍ය බව දන්නවා නම් වැඩි වැඩියෙන් විවෘත ස්වභාවයක්, වැඩි වැඩියෙන් අර වෙන දේවල් ඒ විදිහට බාරා ගන්නා ස්වභාවයක්, වැඩි වැඩියෙන් විවේකයක් තමන් තුළ මතුවලා එන්න ඕනේ. ඒක තමයි නිවන් දොරටුව. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ විදිහට දක්නා කෙනෙක් අන්න මේ වේදනාවන් ඉක්මෝල යනවා. ඉක්මෝල යනවා. ඒක තමයි නියම නිවන වෙන්නේ. එවැනි වූ නිවනක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද දිනත් අපන් කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාටම නිර්වාණ අවබෝධය සඳහා දවද ධර්ම දේශනාවේ කුසලය හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාම් බන්ති
සුඛී හොන්තු.
සාදු සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාසේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සෝපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.